අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ ධර්මදේශනාව සඳහා මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා ධම්මපද පාළියේහි සඳහන් එක්තරා ගාථා රත්නය. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනසෝ බාලෝව පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති. බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ සැවැත් නුවර සිදු වූ එක්තරා සිදුවීමක් මූලික කරගෙන. සැවැත් නුවර හිටියා එක්තරා හොරු දෙන්නේ. මේ හොරු දෙන්නා ගැට කපන්නෝ කියලා තමයි ප්‍රසිද්ධ. කාටද මේ ගැට කපන්නෝ කියන්නේ? මිනිස්සු අතරට ගිහිල්ලා ඒ මිනිසුන්ට නොදැනී ඔවුන්ගේ මුදල් පසුම්බිය පැහැරගන්න, ඔවුන්ගේ අතේ කරේ තියෙන ආභරණ පැහැරගන්න, ඔවුන්ගේ මළුවල තියෙන වටිනා කියන දේ පැහැරගන්න හොරුන්ව හඳුන්වන්නේ ගැට කපන්නු කියලා. මේ හොරු දෙන්නත් එහෙම හොරු දෙන්නේ. දවසක් මේ දෙන්න යනවා ජේතවනාරාමයට භාග්‍යවතුන් වහන්සේ බණ කියන දවසක. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව කරන වෙලාවේ මේ දෙන්නත් ගිහිල්ලා ධර්මශාලාවේ දෙතැනක වාඩි වෙනවා. මොකද මොවුන් ගියපු ගමන් හොරකම් කරන්නේ නැහැ. ඉස්සර වෙලා බලනවා මෙතන කාගේ මුදල් පසුම්බියද ගන්න පහසු, කාගේක ගත්තොත්ද අහුවෙන්නේ නැත්තේ. එහෙම බලලා තමයි ඔවුන් හොරකම් කරන්නේ. දැන් මේ දෙන්න ගිහිල්ලා ඉස්සර වෙලාම කරන්නේ ඒක බලන එක. දැන් දෙන්න ඒ අදහසින් තැන් දෙකක වාඩි වුණා. එක්කෙනෙක් වටේට මිනිස්සු ඉන්න තැන්වල බලන අතරේ අනිත් මිනිසයා අනිත් සොරා එහෙම බලනකොටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට දිසවන් යොමු වුණා. දැන් ඒක අහගෙන ඉන්නවා මොහොට කන් දෙක එතනින් එහා පැතර ගන්න හිත දෙන්නේ නෑ. ඔහු ඒක දිගටම අහගෙන ඉන්නවා. දේශනාව නිමාවට පත්වෙනකොටම ඔහු සෝවාන් ඵලෙහි පිහිටෙනවා. දැන් ඔහු හොරෙක් නෙවෙයි. දැන් ඔහු සංයෝජන ධර්ම තුනක් නසපු සෝවාන් කෙනෙක්. මොකද සෝවාන් වහන්සේ රකින්නේ සේතු ඝාතක විරතිය. ඒ කියන්නේ පව් කරන හේතුව සම්පූර්ණයෙන්ම නසලා තියෙන්නේ. ඒ නිසා එදා ඔහු හොරකම් කරන්නේ නැතුව ගෙදර යනවා. අර අනිත් හොරා දැක්ක ඔහු හොරකම් කරන්නේ නැතුව ගෙදර ගියා. මේ හොරා මොකද කළේ? ඔහු පහසු විදියකට යමක් හොරකම් කරගෙන ඔහු ගෙදර ගියා. ගිහිල්ලා අර හොරකම් නොකරපු කෙනාගේ ගෙදරට ඇවිල්ලා ඔහුට බයිනවා. තමුසේ මහමෝඩි, අති පණ්ඩිතේ, මහලොකුවට බණ ඇහුවා. දැන් බණහල මොනවද අරගෙන ආවේ? මහලොකුවට බණහල යමක් ගන්න පුළුවන්කම තියෙද්දි අරගෙන ඉන්නේ නැතුව පණ්ඩිතකමට ආවා. කෝ දැන් මේ නෝනට කන්න? කෝ දැන් මේ දරුවන්ට කන්න කියලා බැනගෙන ගියා. දැන් ඔහුට හිතින් ඔහු බුද්ධිමත් වැඩක් කරා වගේ. සාමාන්‍යයෙන් පින්වතුනි මේක අපේ සමාජයේ දකින්න ලැබෙන දෙයක්. යම් ව්‍යාපාරිකේ අධාර්මිකව ව්‍යාපාර කරනවා. මිනිස්සු රවටමින් ව්‍යාපාර කරනවා. කූට ක්‍රමයට මුදල් හම්බ කරනවා. ඔහුට හිතෙන්නේ ඔහු බොහොම නුවණක්කාර වැඩක් කරා කියලා. සමහර වෙලාවට පිරිස ඉදිරියේ එක කියවන්නත් පුළුවන්. නමුත් පින්වතුනි සාමාන්‍ය බාහිරින් බලාගෙන ඉන්න කෙනෙකුට ඒක නුවණැති ක්‍රියාවක් වුණාට ඒක සැබෑම නුවණැති ක්‍රියාවක් නෙවෙයි. පවක් කරන්න අවකාශ තියෙද්දී ඒ පව කරන එක සාමාන්‍ය සමාජයේ දක්ෂකමක් ලෙස සැලකුවට ආර්ය සමාජය අතරේ ඒක අදක්ෂ ක්‍රියාවක් හැටියට සැලකන්නේ. ප්‍රඥාවන්තයන්ගේ අතරේ ඒක දුර්වල ක්‍රියාවක් හැටියට සැලකන්නේ. ආර්යයන් වහන්සේලාගේ, සත්පුරුෂයන් වහන්සේලාගේ, ප්‍රඥාවන්තයින් වහන්සේලාගේ පැසසුමට ලක් වෙන්නේ. පවක් කරන්න අවස්ථාව තියෙද්දීත් ඒ පව නොකර ඉන්නවනම් ආන් ඒක ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන කාරණාව. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා, යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනසෝ. යම්කිසි බාලයෙක් තමන් බාලයෙක් බව දන්නවනම් ඔහු එම කරුණින්ම පණ්ඩිතේ. බාලෝව පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති. යම්කිසි බාලයෙක් හිතනවනම් ඔහු පණ්ඩිතේ කියලා ඒ කාන්තේම ඔහු බාලයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අර සොරා හිතුවේ ඔහු තමයි නුවණැතිම දේ කළේ කියලා. ඇයි ඔහුගේ ගෙදර අයට කන්න දුන්නා? ඔහු හොරකම කළා. නමුත් හොරකම නොකරපු කෙනා ගැන හිතෙන්නේ ඔහු මෝඩෙක් කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු කාරණාව අති විශේෂ කරුණා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පිංඔතුනි මේ බාල බව කියන කාරණාව සලකන්නේ වයසින් බාල නිසා නෙවෙයි. පිංඔතුනි මේ බාල භාවයට වයසින් බාල කෙනෙක් පත් වෙන්නත් පුළුවන්, වයසින් වැඩිහිටි කෙනෙක් පත් වෙන්නත් පුළුවන්, දක්ෂ කෙනෙක් පත් වෙන්නත් පුළුවන්, අදක්ෂ කෙනෙක් පත් වෙන්නත් පුළුවන්, උගත් කෙනෙක් පත් වෙන්නත් පුළුවන්, නූගත් කෙනෙක් පත් වෙන්නත් පුළුවන්. මේ බාල භාවයට ඕනම කෙනෙකුට පත් වෙන්න පුළුවන්. පණ්ඩිත භාවයත් එහෙමයි. පණ්ඩිත භාවයත් ඒ ඕනම කෙනෙකුට පත් වෙන්න පුළුවන්. එතකොට මේ කතා කරන මේ බාල බව පණ්ඩිත බව වැඩෙන්නේ, බාල භාවයට පත් වෙන්නේ ධර්මය දන්නාකම සහ ධර්මය නොදන්නාකම මත. මොකද දැන් අපේ ප්‍රඥාව යම් මට්ටමකට දියුණු වෙලා තියෙනවා. අපේ ප්‍රඥාව දියුණු වෙලා තියෙන්නේ බොහෝ කාරණා හේතු කරගෙන. උදාහරණයක් ගත්තොත් පාසලේ ලැබපු දැනුමින්, විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තනම් ඒවයින් ලැබපු දැනුමින්, විවිධ ගුරුවරුන්ගේ ඉගෙනවීමෙන්, ඔවුන්ගේ සංකල්පයන්ගෙන්, පොතපත කියවල ලැබපු දැනුමින්, සමාජ අත්දැකීම් වලින් ලැබපු දැනුමින්, මෙන්න මෙවැනි දේවල් වලින් තමයි අපේ ප්‍රඥාව දියුණු වෙලා තියෙන්නේ. හැබැයි ඔය කියන කාරණාවත් ප්‍රඥාවන්ත භාවයක් කියලා තමයි සමාජය සලකන්නේ. උගත්කමක් ප්‍රඥාවන්ත භාවයක් කියලා තමයි සමාජය සලකන්නේ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ප්‍රඥාවන්ත භාවය, පණ්ඩිත බව සලකන්නේ ඔය කාරණාවට නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ පණ්ඩිත භාවයට පත් වෙන්නේ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දැනගෙන ඒ ධර්මය අනුගමනය කරන ශ්‍රාවකයා කියන භාවයට පත් වුණොත් පමණයි. අන්න ඔහුයි ප්‍රඥාවන්ත කෙනා, පඬිත කෙනා බවට මේ ශාසනය පිළිගන්නේ. ධර්මයේ නොදැනගෙන අකුසලී හිත පිහිටුවාගෙන කටයුතු කරනවා නම්, මෙලව පරලොව දෙලොව පිළිබඳව තමන් පිළිගන්නේ නැත්තම්, පවටම හිත නැඹුරු වෙලා තියෙනවා නම්, ආන්න ඒ කාරණාව පින්වතුනි සලකන්නේ බාලභාවයේ හැටියට. ඒක තමයි බාලභාවයේ ලක්ෂණ. පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල ප්‍රඥාවන්ත භාවයට පත් වෙන්නට නම් ඒ කෙනාට කාන්තේම ධර්මයේ පිළිබඳ දැනුම තියෙන්නට ඕන. දැනුම පමණක් තිබුණට ප්‍රමාණවත් නෑ, ඒ ධර්මයේ තුල හැසිරෙන්නට ඕන. මොකද අපි සමාජයේ සමහර වෙලාවට දකින කරුණක් තියෙනවා, සමහර අය ඉන්නවා බොහෝ ධර්මයේ දන්නවා, නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් තුළ, ඔවුන්ගේ හැසිරීම් තුළ සමහර වෙලාවට පැන නැගින්න අකුසල ක්‍රියාවල්. සමහර දෙනෙක් ඉන්නවා අකුසල් වලට බයත් නැහැ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු කෙනෙක් ඉන්නවා, ඔහු පිරිසකට දැනුවත් කරනවා මෙහෙම පින්කමක් තියෙනවා. ඔහු පිරිස් එකතු කරගෙන පින්කම් කරනවා. හැබැයි බොහෝම සත්භාවයෙන් අන් අයටත් පින් කරවන චේතනාවෙන් පින්කම් කරවන බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි ඔය අතරේ පින්කම කියන කාරණාව මූලික කරගෙන සමහර දෙනෙකුගේ මුදල් එකතු කරගෙන කොටසක් පින්කමකට වෙන් කරලා ඉතුරු කොටස තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්, තමන්ගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් වියදම් කරගෙන ජීවන මාර්ගයක් කරගෙන ජීවත් වෙන සමහර කෙනෙක් ඉන්නවා. සමහර ලාවට ඔහොම මිනිසු දැක්කම අපටත් හිතා ගන්න බෑ, මේ මිනිස්ස අපටත් බන කියලා දෙනවා, මේ මිනිස්ස පින් වැඩමයි කරන්නේ, හිතා ගන්න බෑ මෙහෙම කරේ ඇයි කියලා වගේ අදහසක් සමහර වෙලාවට එහෙම මිනිසු දැක්කම හිතෙනවා. ඒක පින්වතුනි අපි කලබලයට පත් වෙන්න, ඒ පිළිබඳ කලකිරීමකට පත් වෙන්න කාරණාවක් නෙවෙයි. පින්වතුනි, ධර්මය දන්න එක බුදුදහමේ හඳුන්වන්නේ බහුශ්‍රොත භාවය කියලා. කවුරු හරි කෙනෙක් ධර්මය දන්නව නම් ඒ ධර්මය දන්න කෙනාව හඳුන්වන්නේ ඔහු බහුශ්‍රොත භාවයට පැමිණුණා කියලා. හැබැයි ඒ දන්න ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුහුණු කළොත් අන්න ඒ පුහුණු කරන කෙනාව හඳුන්වන්නේ ප්‍රඥාවන්ත කෙනා කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් යම් ධර්මයක් දැනගෙන ඒක හැසිරෙනවා නම් ඔහුගේ ප්‍රඥාව වැඩෙනවා, යමෙක් ධර්මයේ දැනගෙන එහි හැසිරෙන්නේ නැත්නම් ඔහුගේ ප්‍රඥාව විනාශ වෙනවා. යෝගාවේ ජායති බූරි අයෝගා බූරි සංකයෝ. ධර්මය දැනගෙන හැසිරෙන කෙනාගේ ප්‍රඥාව දියුණු වෙනවා, ධර්මය දැනගෙන හැසිරෙන්නේ නැති කෙනාගේ ප්‍රඥාව විනාශ වෙනවා. එහෙමනම් යමෙක් පින්කම් පිළිබඳ දැනගෙන, පවෙහි තිබෙන ආදීනව දැනගෙන, යමෙක් පව් කරගෙන පින්කම් නොකරගෙන අර වගේ වංචනික අදහසෙන් කටයුතු කරගෙන ජීවත් වෙනවා නම් ඔහු ඒ තත්ත්වයට පත්ුනේ ඇයි කියලා කලකිරෙන්න අපට හේතුවක් නැහැ. මොකද ඔහු ඒ තත්ත්වයට පත්ුනේ පින්වතුනි ඔහු විසින් ධර්මයේ හැසිරෙන්නේ නැති නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ධර්මය දන්න කෙනාව හඳුන්වන එක නමකින්, ඒ නම තමයි ඔහු බහුශ්‍රුතයි කියලා කියන්නේ. ඔහුට ධර්මයේ පිළිබඳව දැනුම තියෙනවා. මේ බහුශ්‍රුත භාවය, පඬිත භාවය, මේ වගේ ලක්ෂණ වලින් ශාසනයේ ශ්‍රාවකයන්ව හඳුන්වලා තියෙනවා. එතකොට මේ ප්‍රඥාවන්ත භාවය, පඬිත භාවයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා පමණයි. මේක පින්වතුනි අති විශේෂ කරුණක්. මොකද අපේ සමාජයේ සමහර දෙනෙක් පින්වතුනි අපි දැකලා තියෙනවා සමහර ලාවට කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාව මූලික කරගෙන පිළිගන්න ඕන කියලා. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ප්‍රඥාව මූලික කරගෙන පිළිගන්න ඕන කියලා. තම තමන්ගේ ප්‍රඥාවෙන් පිළිගන්න ඕන කියලා තමයි සමහර දෙනෙකුගේ සංකල්ප තියෙන්නේ. ඕවන් නිවැරදි කරන්න සමහර වෙලාවට ධර්ම කරුණුත් උපකාර කරගන්නවා. සමහර දෙනෙක් කියනවා කාලාම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරෝ කිව්වත් පිළිගන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම කියලා නැහැ කොහෙවත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක පිළිගත යුතුමයි කියලා. උන්වහන්සේ එහෙම කැමති කෙනෙක් පිළිගන්න අකමැති කෙනෙක් නොපිළිගන්න කියලා කියලනේ. තමන්ගේ ප්‍රඥාවෙන් මේක විසඳගන්න කියලා කියලනේ. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි අපේ ප්‍රඥාවෙන් තේරුම් කරගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය අපේ ප්‍රඥාවෙන් විසඳලා තේරුම් කරගන්න පුළුවන් නම් ඒ පුළුවන් භාවයට පත් වෙන්න අපි ලබන්න ඕන සුදුසුකම තමයි අපිත් සම්මා සම්බුද්ධත්වයේ ලබන්නට ඕන. ඒ වෙනකන් අපට මේ කාරණාව පින්වතුනි තේරුම් කරගන්න බෑ. මං එක උදාහරණයක් කියන්න. දැන් අපි හිතමුන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි අහනවා. භාග්‍යවතුන් වහන්සේ නාරායන සංඝාත බලෙන් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේට චතුරංග සමන්නාගත අන්ධකාරයකදී පේන ඇසක් තියෙන්නේ. ඔහොම අහනවා. අපි හිතමුන්න කෙනෙක් ඉන්නවා. ඔහුට එහෙම කාරණාවක් අහන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේට චතුරංග සමන්නාගත අන්ධකාරයකදී පේන ඇසක් තියෙන්නේ කියලා. මොකද මේ චතුරංග සමන්නාගත අඳුරදී පේන ඇහැ කියන්නේ? මේ ලෝකයේ අති භයානක අඳුරු වර්ග හතරක් තියෙනවා. රාත්‍රිය කොහොමත් කළුවරයි, අමාවක දවසක් වුණොත් එදාට කොහොමත් කළුවරයි, වැහි වලාකුළු වලින් අහස බර වුණාම එදාටත් කළුවරයි. දැන් එක රාත්‍රියක් තියෙනවා. ඒ රාත්‍රිය අමාවක දවසක්. ඒ අමාවක දවසේ අහස වැහි වලාකුළු වලින් බර වෙලා අන්න ඒ දවසේ මහ ඝන වනයක් තියෙනවා. ඝන වනයක් කියලා කියන්නේ පින්වතුනි ගස්වලින් වැල්වලින් කොළවලින් හැම තැනකින්ම හාත්පසින්ම වැහිලා. මෙන්න මේ මහගණ වනේ තලගොඩක් ගොඩ ගහනවා. ඒ තලගොඩ ගොඩ ගහලා භාග්‍යවතුන් වහන්සේ ඔය තලගොඩ ළඟ ඉඳලා සැතපුම් 10ක් දුරින් වැඩ ඉන්නවා. යම් මිනිසෙක් අර තලගොඩෙන් එක තල ඇටයක් අරගෙන සලකුණක් දාලා තලගොඩට විසි කරනවා. භාග්‍යවතුන් වහන්සේ සැතපුම් 10ක් දුර ඉඳලා ඇවිල්ලා උන්වහන්සේ මෙන්න මෙයි ඒ විසි කරලා දාපු තල ඇටේ කියලා උන්වහන්සේ අරගෙන පෙන්නනවා. එවැනි අඳුරකදි පවා පෙනෙන ඇසක් තමයි භාග්‍යවතුන් වහන්සේට තියෙන්නේ. සාමාන්‍ය ලෞකික කාරණාවල් තුලින් ප්‍රඥාව දියුණු කරගත්තු කෙනෙක් ওই කාරණාව අහනකොට ඔහුට ඇතිවෙන්නේ ඕ පිළිබඳ සැකය. එතකොට ප්‍රශ්න කරනවා කොහොමද ඕක අපි විද්‍යාත්මකව තේරුම් කරගන්නේ? කොහොමද ওই කාරණාව අපි ඔප්පු කරගන්නේ? එහෙම ඇස්පේනයි ලෝකේ ඉන්න පුළුවන්ද? එහෙම සැක කරනවා. ඕ අතිශයෝක්තියෙන් ලියපුවා කියලා ඒව ප්‍රතික්ෂේප කරනවා. එහෙම වැටහෙන්නේ කාටද? අර ලෞකික විෂයන් වලින් ලෞකික කාරණා මත සංකල්ප මත දියුණු වෙච්ච ප්‍රඥාවෙන් ඕක විමසන්න ගියාම. හැබැයි මේ ශාසනයේ තවත් ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ශ්‍රාවකයා ඊට වඩා වෙනස්. ඔහු මේ ශාසනයට බැසගන්නේ සද්ධාවෙන්. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට බැසගන්නේ සද්ධාවෙන්. ඔහු තමන්ගේ ප්‍රඥාවට ඉඩ දීලා නෙමෙයි බැසගන්නේ. ප්‍රඥාවට ඉඩ දුන්නම බුදුරජාණන් වහන්සේ පිළිබඳව නෙවෙයි සද්ධාව පිහිටුවන්නේ, තමන් පිළිබඳව විශ්වාසය පිහිටුවන්නේ. මේක තමයි හරිදි, ඕ කොහොම වෙන්නේ, මෙහිමයි හරි කියලා තමන්තර තියෙන විවිධ දැනුම් වලින් මේක තර්ක කරලා විතර්ක කරලා තමන්ම ඒක සංකල්ප ගොඩනගාගෙන පිළිපදිනවා. අපි ඒව කතා කරමු. එහෙමයි කොහොමද හැසිරෙන්නේ, ධර්මයේ දන්න කෙනා කොහොමද හැසිරෙන්නේ කියලා උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. දැන් මෙතන මම කිව්වේ, දැන් ඔන්න කෙනෙක් ඉන්නවා මේ ශාසනයට බැසගන්නේ ශ්‍රද්ධාවෙන්, බුදුරජාන් වහන්සේ කිරී ශ්‍රද්ධාවෙන් බැසගන්නේ. ශ්‍රද්ධාවෙන් බැසගන්න කෙනා කොහොමද මේ ධර්මය ඉගෙන ගන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයේ තබලා. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ, මම දන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රු, මම ශ්‍රාවක. සත්තහ භගවා ශාවකෝ හමස්මින් ජානාති භගවා නාහං ජානාමි. මෙන්න මේක තමයි මේ ධර්ම මාර්ගයට යම් කෙසේ කෙනෙක් බැසගන්නව නම් ඒ බැසගන්නත් කෙනාට බසින්න තියෙන තොටුපොළ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය යමෙක් හරියට අවබෝධ කරගන්නව නම් නිවන් දකින්න ඕන, මට සංසාරයේ සුගති සම්පත් ලබන්න ඕන කියන චේතනාවෙන් මේකට හරියටම කෙනෙක් බැසගන්නව නම් ඒ බැසගන්න කෙනාට පිංගුතුනි තියෙන එකම ක්‍රමය තමයි ඔන්න ඔය පද හතර හරියට අවබෝධ කරගෙන බැසගන්න එක. අන්න එහෙම මේ ශාසනයට බැසගත්තු ඒ ශ්‍රාවකයා මේ ධර්ම මාර්ගය පුරුදු කරනවා. ඔහු සැක කරන්නේ නෑ. ඔහු ධර්ම කරුණු එක්ක තර්ක විතර්ක කරන්නේ නෑ. ඔහුට ගැටලු ඇති වෙන තැන් විතරයි විසඳගන්නේ. එහෙම විසඳගෙන ඔහු මේක හදාරගෙන යනවා. අන්න එහෙම හදාරගෙන යන ශ්‍රාවකයාට පිංගුතුනි වැඩෙනවා ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව වැඩිලා තියෙන්නේ බාහිර අධ්‍යාපනික වශයෙන්, සමාජීය වශයෙන් එකිනෙකාගේ සංකල්ප මතින් ගොඩනැගිච්ච දැනුමක් නෙවෙයි. ඒ ප්‍රඥාව වැඩිලා තියෙන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගත්තු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් වැඩිච්ච දැනුමක්, ධර්මයේ තුලින් වැඩිච්ච ප්‍රඥාවක් ඔහුට තියෙන්නේ. ඒ ප්‍රඥාවන්තයාට මේ කාරණා පිළිබඳ සැක සංකා උපදින්නේ නැහැ. දැන් උදාහරණයක් කියනවා නම් අපි ගමු අර කලින් ගත්තුම උදාහරණේ ගමු. චතුරංග සමන්නාගත අඳුරකදී පේන ඇසක් බුදුරජාණන් වහන්සේට තියෙනවා කියලා කියනකොට සාමාන්‍යයට සැක සංකා උපදිනවා. නමුත් මං සඳහන් කළා මේ ධර්ම මාර්ගයේ හරියට ගිහිල්ලා අවබෝධ කරගත්තු ප්‍රඥාවන්තයට සැක උපදින්නේ නැහැ. දැන් අර ශ්‍රාවකයට සැක උපදින්නේ නැහැ. සද්ධාවෙන් බැසගෙන ධර්මයේ හදාරපු ශ්‍රාවකයට සැක උපදින්නේ නැහැ. කොහොමද සැක උපදින්නේ නැත්තේ? ඔහු දන්නවා ඒකෙම වෙන්නේ කොහොමද කියලා. දැන් අර ධර්මයේ නොදන්න ලෞකික විෂයන් වලින් බාහිර කාරණා මත ප්‍රඥාව දියුණු කරගත්තු කෙනා ඒකෙම වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමන්ට තියෙන දැනුමින් ඒක විසඳගන්න උත්සාහ කරනවා. දැන් මේ කෙනා ධර්මයේ තුලින් ඒක විසඳගන්නවා, ධර්මයේ තුලින් ඒක වෙන්නේ කොහොමද කියලා දන්නවා. ඒ කියන්නේ දැන් ගත්තොතින් පිංගුතුනි, දැන් සාමාන්‍ය මිනිසු ගත්තොත් විවිධ මට්ටම් වල ඉන්නවනේ. කෙනෙක් වර්ණවත්, කෙනෙක් දුර්වර්ණයි, කෙනෙක් දක්ෂයි, කෙනෙක් අදක්ෂයි, කෙනෙක් ප්‍රඥාවන්තයි, කෙනෙක් දුෂ්ප්‍රඥයි. මෙහෙම වෙන්න හේතුව මොකද්ද? මෙහෙම වෙන්න හේතුව තමයි ඒ එකිනෙකා නොඑක් භවයන් වල කරපු කුසලා කුසල කර්ම වල බලපෑම. කෙනෙක් ලස්සන වෙලා තියෙන පෙර කරපු පින් නිසා, කෙනෙක් අවලස්සන වෙලා තියෙන පෙර සංසාරේ කරපු අකුසල කර්ම නිසා, කෙනෙක් ප්‍රඥාවන්ත වෙලා තියෙන පෙර සංසාරේ කරපු පින් නිසා, කෙනෙක් දුෂ්ප්‍රඥ වෙලා තියෙන පෙර සංසාරේ කරපු පව් නිසා, මෙන්න මේ කාරණාවල් පින් ඔතුණි ඔහු දන්නවා. ඔහු දැනගෙන අන්න ඒ කාරණාවල් තුලින් ඔහු අර කාරණා විසඳ ගන්නවා. කොහොමද විසඳගන්නේ? ඔහු දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සංසාරේ කොච්චර පින් කරපු කෙනෙක්ද කියලා. දැන් පින්පව් නිසානම් කෙනෙක් වර්ණවත් වෙන්නේ, දුර්වර්ණ වෙන්නේ, දක්ෂ වෙන්නේ, අදක්ෂ වෙන්නේ. ඔහු දන්නවා භාග්‍යවතුන් වහන්සේ සංසාරේ කොච්චර පින් කරපු කෙනෙක්ද කියලා. ලක්කන සූත්‍ර අටකතාවේ උපමාවක් දක්වලා තියෙනවා මහබෝසතාණන් වහන්සේ සංසාරේ කොච්චර පින් කරලා තියෙනවද කියලා. එතන උදාහරණේ දක්වලා තියෙන්නේ අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්වයෝ. එක සත්වයෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත් අනන්ත සක්වලවල් වලම ඉන්න අනන්ත සත්වයෝ කරපු සියලු පුණ්‍ය කර්ම ටික එක ගොඩකට ගොඩ ගැහුවොත් ඒ ගොඩ වගේ සිය ගුණයක් මහබෝසතාණන් වහන්සේ සංසාරේ හැම පුණ්‍ය කර්මයක්ම කරලා තියෙනවා. හැම පුණ්‍ය කර්මයක්ම ඒ ගොඩ වගේ සිය ගුණයක් කරලා තියෙනවා. මෙන්න මේක අර ශ්‍රද්ධාවෙන් ධර්මයේ හදාරපු ප්‍රඥාවන්තයා දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාය බලය නාරායන සංගත බලයක් කියලා කෙවට සැක කරන්නේ නෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙවැනි අඳුරකදී පේන ඇසක් තියෙන කියලා කිව්වට ඒක සැක කරන්නේ නෑ. මොකද ඒක එහෙම වෙන බව ඔහු දන්නවා. ඉතින් බලන්න, ධර්මයට බැසගෙන නිවැරදි ක්‍රමයෙන් මේ ධර්මය හදාරන කෙනාට පින්වතුනි මේක සැක උපදින්නේ නෑ. ඔහු පින් කළත් පින්වතුනි අර අනිත් කෙනාට වඩා වෙනස් විදියට කරන්නේ. දැන් තමන්ගේ ප්‍රඥාවෙන් මේක විසඳගන්න කෙනාට හැම දෙයක්ම තමන් තමයි තීරණය කරන්නේ. සිල් ගන්න ගියාම ඔහු හිතනවා දවසේ පැය 24ම සිල් ගත්තා, දවසින් භාගයක් සිල් ගත්තා, මම පොඩි වෙලාවක් හිටියත් හොඳයි. ඒක ගොඩක් හොඳයි. ඔහුට හිතෙනවා මේ තියෙන අයට දන් දෙනවට වඩා නැති බැරි කෙනෙකුට දන් දෙන එක හොඳයි. ඒක තමයි හොඳම දේ. සාමාන්‍යයෙන් බැලූ බැල්මට ඇත්ත කතාව වගේ ඒකනේ. මේ නිතර නිතර හම්බෙන අයට කන්න දෙනවට වඩා නැති බැරි කෙනෙක් හොයලා කන්න දෙන එක කොච්චර හොඳයි කියලා වගේ අදහසක් ගත්තොත් ඒක බැලූ බැල්මට නිවැරදි වගේ පේන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් පූජා කරන එක ගත්තත් ඔහුට හිතෙන්නේ මොකද්ද? ඔහුට හිතෙන්නේ මේ මැටි පිළිම වලට මේවට වන්දනා කරා, මේවට මේ මහ පොද පූජා පැවැත්වුවා කියලා ප්‍රතිඵලයක් නැහැ කියලා ඔහුට හිතෙන්නේ. මොකද ඔහුගේ ප්‍රඥාවෙන් තමයි ඒ හැම දෙයක්ම ඔහු තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් ධර්මය නොදන්න බාල අයට ඔවගේ සංකල්ප ඔයිට වඩා නිර්මාණාත්මකව තමන්ගේ මනසේ උපදිනවා. මිච්චර මේ බත් ඇයි මේ තරම් මේ කන්නේ නැති බුදුහාමුදුරන්ට පූජ කරන්නේ? බුදුහාමුදුරුව වළදනවද? ඕක නෙවී බුදුදහම කියන්නේ. එහෙම කියලා තම තමන්ගේ තර්ක විතර්ක වලින් අදහස් වලින් ඒවට සංකල්ප ගොඩනගනවා. ඇයි? ඔහු ධර්මය දන්නේ නෑ. ඔහු ධර්මී හැසිරිලා නෑ. ඒක ප්‍රායෝගිකව වඩල නෑ. ඒ නිසා ඔහුට ඒක තේරෙන්නේ නෑ. ඔහුගේ හැසිරීම් රටාව සම්පූර්ණයෙන් වෙනස්. හැබැයි මේ ධර්මය හරියට හදාරපු කෙනාට ඒ පිළිබඳ හිම සැකයක් උපදින්නේ නෑ. ඒ පිළිබඳව ඔහු අර වගේ සංකල්ප ගොඩනගන්නේ නෑ. ඔහු කටයුතු කරන විදිය අර හැම කෙනෙකුටම වඩා වෙනස්. කාලය බොහෝ ප්‍රමාණයක් අපට නැති නිසා මං අපේ පින්වතුන්ට මේක තේරුම් කරගන්න පොඩි උදාහරණයක් කියන්න. දැන් මේ උදාහරණයට ගන්නේ තමන්ගේ ප්‍රඥාවෙන් ධර්මය තේරුම් කරගන්න යන කෙනාගේ හැසිරෙන හැසිරීමයි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ශ්‍රද්ධාවෙන් බැසගෙන ධර්මය හදාරලා ඒ ධර්මය තුළින් ප්‍රඥාව දියුණු කරගත්තු කෙනාගේ හැසිරෙන හැසිරීමේ අතිරිතින වෙනස. දැන් සාමාන්‍ය කෙනෙක් අපි හිතමු රුවන්වැලි මහාසෑයට යනව වන්දනා කරන්න. ඔහුට තියෙන තමන්ගේ ප්‍රඥාව පිළිබඳව දැනුම පමණයි. දැන් එහෙම කෙනෙක් අපි හිතමු අද හවස මහසෑය වඳින්න යනවා. උදේම මෙහි පිටත් වෙලා අනුරාධපුරයට ගිහිල්ලා සමහර වෙලාවට විවේක ගන්න තැනක විවේක අරගෙන නාලා කියලා ඔන්න මහසෑයට යනවා. එහෙම නැත්තම් සමහර අය යන වාහනවලින් එහෙමම ගිහිල්ලා ඒ වාහනේ කොහේ හරි දාලා එහෙම යනවා. ඊළඟට ගිහිල්ලා ඔය මල් කඩේකින් මල් ටිකක් අරගෙන ඒ මල් ටිකත් අරගෙන මහසෑයට ගිහිල්ලා එක අතක මල් මිට තියාගෙන අනිත් අතින් මල් ආසනයක් ළඟට ගිහිල්ලා මල් දෙක තුනක් කඩනවා. අර ආසනින් තියෙනවා මල් මිට අතේම තියාගෙන වඳිනවා. ආයමත් යනවා ඊළඟ මල් ආසනේ ළඟට. එතනිනුත් අතේ තියෙන මල් මිටෙන් මල් කිහිපයක් කඩනවා. අර මල් ආසනින් තියෙනවා ආයමත් යනවා එතන මිදගෙන මල් විට අතේ තියාගෙන වැඳලා ආයමත් යනවා ඊළඟ මල් ආසනෙට. ඔහොම වටේටම මල් තියාගෙන කොයි යරි කොනකට ගිහිල්ලා වාඩි වෙලා සමහරලාවට සෑයට පාදික දිගු කරගෙන දන්න කියන සියලු ගාථා ටික කියලා වැඳලා එනවා. ඔහු හිතනවා මං අද අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි සෑය වැඳලා ආවි. ඔහු හිතන ලොකු පින්කමක් කළා කියලා. නමුත් පින්වතුනි, අර මං කතා කරපු සද්ධාවෙන් මේ ශාසනයට බැසගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව පිහිටවල හදාරපු ඒ ප්‍රඥාවන්තයා පින් කරන විදිය ඊට වඩා වෙනස්. අපි බලමු ඔහු කොහොමද රුවන්වැලි මහසෑය වන්දනා කරන්න යන්නේ. ඔහු යනවනම් හෙට පූජාවට නම් අදවත් යනවා. සාමාන්‍ය ආර්ථික ශක්තියක් තියෙන කෙනෙක් වගේ නම් එහෙම යනවා. එහෙම නැතත් ඔහු අද හවස වඳිනවනම් අද උදේ පාන්දරවත් යනවා. යනකොට බුදු ගුණ ආවර්ජනය කරගෙන යන්නේ. එහෙම ගිහිල්ලා ඔහු ඉස්සර වෙලා යනව විවේක ස්ථානයකට ගිහිල්ලා පිරිසිදු වෙන්න. දැන් බලන්න මේ හැම අංගයක් ගානේම ඔහු හිතන විදිය. විවේක ස්ථානයකට ගිහිල්ලා පිරිසිදු වෙලා ඊළඟට ඔහු තීරණය කරනවා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට යන්න, භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්න මම අඳින ඇඳුම කොයි වගේ සුදුසු ඇඳුමක් වෙන්න ඕනද? එතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා සුදු වස්ත්‍රයක් අඳින්න. සුදු වස්ත්‍රය කියන එක අනිවාර්යයි. ඊළඟට අඳින වස්ත්‍රය සංවර භාවයට පත් වෙන්නට ඕන. හැබැයි වගේම තමයි තමන්ට තියෙන වටිනාම වස්ත්‍රයක් බවට පත් වෙන්නත් ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නේ. අපි කතා කරමු ඇයි එහෙම ඒ වගේ දේවල් හිතන්නේ කියලා බුදුහාමුදුරන්ගේ ළඟට යනකොට. මම පැහැදිලි කරන්නම් ඇයි ඒක නැහිම හිතන්නේ කියලා. ඊළඟට ඔහු දැන් ඔන්න යනවා මහසෑයට පූජාව තියන්න, හවස යන්නේ. එතකොට ඔහු දන්නවා හවස මොන වගේ දේවල්ද භාග්‍යතුන් වහන්සේට පූජ කරන්න කැප. කැප දේවල් මොනවද කියලා ඔහු දැනගෙන යන්නේ. ඔන්න ඊළඟට යනවා මල් කඩ ළඟට. අර කලින් කෙනා මල් කඩ ළඟට ගියා, තියෙන තැනකින් අඩුවටම ගන්න පුළුවන් හෝ එහෙම නැත්නම් තියෙන තැනකින් මල් ටිකක් ගත්තා. මල් මිටි ටික එතනම තියාගෙන පෙති දිග දිග හැරියා මහසෑයට අරගෙන ගියා. නමුත් මේ කෙනා එහෙම නැහැ. මේ කෙනා මල් කඩ ළඟට ගිහිල්ලා ඒ තැන්වලින් මල් තෝරනවා. මොනවද තෝරන්නේ? සැලකිලිමත් වෙන්නේ මල්වල තියෙන උසස් බව. කොහොමද මේ මලේ උස් පහත් බව තේරුම් කරගන්නේ? සමහර නෙළුම් මල් තියෙනවා දවසක් දෙකක් වගේ පරණයි. අඩුම තරමේ දවසක්වත් පරණයි. හැබැයි මේ කෙනා ඒව තෝරගන්න ක්‍රමයක් දන්නවා. මොකද දැන් එහෙම දැනුම ලබා ගන්න නම් හොඳට මල් පින්කම් කරන අයත් එකට එකතු වෙලා පින්කම් කරන්න ඕනේ. එතකොට ඔවුන් ඒව දන්නවා පරණ මල් කොහොමද තෝරන්නේ, අලුත් මල් කොහොමද තෝරගන්නේ? එතකොට මොහු දන්නවා කොහොමද අපි අලුත් මලක් තෝරගන්නේ, උසස් මලක් තෝරගන්නේ කියලා. එයි පිංඔතුනි, අර උසස් මලක් තෝරන්නේ අපේ පිංඔතුන් හිතල බලන්ඩ, අපි මේ කාගේ ළඟටද යන්නේ? විශ්ව ධාතුවේ පහළ වෙච්ච මහා පුරුෂයාණන් වහන්සේ ළඟට, උත්තම පුරුෂයන් වහන්සේ ළඟට, අකනිටා බඹලොව ඉන්න දෙවිවරු බ්‍රහ්මියෝ පවා ඇවිල්ලා පා මුල වැඳ වැටල වන්දනා කරන මහා උත්තමයන් වහන්සේ ළඟට තමයි මේ අපි මේ යන්නේ. ඒ උත්තමයන් වහන්සේ ළඟට යනකොට කොච්චර දේවල් හිතන්න ඕනද? අඳින ඇඳුම, ගන්න මල, යන විදිය, පූජ කරන විදිය, හැම දේම හිතන්න ඕන. අපි පිංඔතුන් හිතල බලන්ඩ, අපි පිංඔතුන් යනව සම්මුඛ සාකච්ඡාවකට රැකියාවක් සඳහා. සම්මුඛ සාකච්ඡාවකට ගියපු හැම කෙනෙක්ම දන්නවා තමන් කොහොමද එතනට ගියේ කියලා. යන්න කලින් එතනට ඇඳගෙන යන ඇඳුම තීරුවේ කොහොමද කියලා තමන් දන්නවා. කොච්චර සැලකිලිමත් වෙනවද එතනට යනකොට? එතකොට මේ සම්මුඛ සාකච්ඡාවට ඉන්න ඒ අය අඩුමතරමි පන්සිල් පද පහවත් හරියට තියෙන අයද? සමහරලාට නැති වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක්ගේ ළඟට ඒ තරම් උසස් බවකින් යනවනම්, තමන් වැඩ කරන ආයතනයට තමන් උසස්ම බවකින් යනවනම්, මේ විශ්ව ධාතුවේ පහළ වෙච්ච ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට අපි කොහොමද යන්න ඕන කියලා අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න. අපේ පිංගුතුන් තමන්ගේ මංගල උත්සවයකට මල් තෝරගන්නවා. බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි මල් පූජ කරන්නේ, මංගල උත්සවවලට මල් ගන්නවා, විවාහ මංගල්‍යවලට ආරාධනා කරන්න මල් ගන්නවා. බලන්න පිංගුතුනි, එහෙම මල් තෝරගන්නකොට කොච්චර සැලකිලිමත් වෙනවද? අර පළාතේ තියෙන මල් තමයි හොඳම මල් තියෙන්නේ, ඒක තමයි ගොඩක් හොඳට පිපිලා තියෙන්නේ, ඒ තැනි මල් ගේන එක තමයි ගොඩාක් හොඳ කියලා ඒ මල් තියෙන තැන් බලලා හොඳම මල් තෝරගෙන ඒ මල් ගෙන්නවල, ගෙනාවු මල් වලිනුත් තෝරනවා. පරවෙච්ච මල් තියෙනවනම් ඒව ඉවත් කරනවා, පෙති ගැලවිච්ච මල් තියෙනවනම් ඉවත් කරනවා, ඒ මල් අතර සත්තු ඉන්නවනම් ඒ සත්තු ඉවත් කරනවා. කෙනෙක්ගේ අතට ගන්න මල් කලබක් සකසද්දි බලන්න, පෙති ගැලවිච්ච, පෙති කැඩිච්ච, පරවෙච්ච මල් ඔය මල් කලබට එකතු කරනවද කියලා. හිසේ ගසන මලක් ගන්නවනම් ඒ මල කොච්චර පිරිසුදු කරනවද කියලා බලන්න. අපි අපේ ජීවිතයේ දේවල් වලට අපි ගන්න දේවල් පිළිබඳ පිංඔතුනි අතිශයම සියුම් තැන් පවා සැලකිලිමත් වෙනවා. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ළඟට අපි මල් ටිකක් අරගෙන යනකොට අපි කඩේ තියෙන මල් ටිකක් ඔහේ අරගෙන ගිහිල්ලා අපි පූජා කරනවා. නමුත් අපි එතනට ගිහිල්ලා ඔක්කොම පූජා කරලා ඉවලා වඳිනකොට වඳින්නේ කොහොම කියලාද? ඔබ වහන්සේට මම මගේ ජීවිතය පූජා කරනවා, නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා බොරුත් කියලා පොරුන්දු වෙලා එනවා. මම ඔබ වහන්සේට ජීවිතය පූජා කරනවා කියලා එන්නේ. ඒක පිංඔතුනි බලන්ඩ, තමන්ගේ ජීවිතය බුදුහාමුදුරන්ට පූජා කරන්න පුළුවන් කියලා කියනවනම්, එහෙනම් තමන්ගේ ජීවිතයට වඩා වටින දෙයක් තමන්ගේ ළඟ නැහෙනේ. ඒ ජීවිතය පූජා කරනවා කියන කෙනා ඔහුට පුළුවන්කමක් තියෙන්න ඕන, තමන්ගේ ජීවිතයේ යමක් වටිනා කියන දෙයක් තමන් ගන්නව නම් ඊට වඩා වටිනා කියන දෙයක් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. ඒක තේරුම් කරගන්නේ අර සද්ධාවෙන් ධර්ම මාර්ගයට බැසගත්තු ප්‍රඥාවන්තයා පමණයි. ඒ නිසා ඔහු නිකම් මල් ටිකක් අරගෙන පූජා කරන්නේ. ඔහු එහෙම නිකම් මල් පූජා කරන තැනක ඉන්නෙත් නෑ. ඔහු මල් කඩවලට ගිහිල්ලා හොඳින් තෝරනව, ලොකු මල් මොනවද, අලුත් මල් මොනවද, ඒවයින් තෝරලා තෝරලා. අපි හිතමු ඔහුගේ ආර්ථික ශක්තිය අනුව ඔහුට ගන්න පුළුවන් මල් 200යි. ඔහු මල් දෙකක් පූජා කරලා ඉන්නෙත් නෑ. ඔහුට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට ගන්නවා. සමහරලාට මල් 250 300ක් එහෙමත් ගන්නවා. අරගෙන ඊළඟට ඔහු කරන්නේ එක, ඒ මල් ටික හොඳින් දෝවණය කරනවා. ඔහු මල් වලට පැන් ඉහින්නේ නෑ මුලින්. ඔහු කරන්නේ මල් ටික දෝවණය කරනවා. දෝවණය කරද්දි කොහොමද කරන්නේ? මොකද දෝවණය කිරීමේ බලාපොරොත්තුව? දැන් අර මං කලින් කතා කරපු ධර්මය නොදන්න කෙනා මල් ටික අරගෙන පැන් ඉහලා අරගෙන යනවා. දැන් ඒක හරියට තීරුම් කරගන්න උදාහරණයක් කියනවා නම් අපි පිංගුතුම් බලන්න තමන්ගේ පාවිච්චි කරන වාහනයේ දූවිලි වැදුනම වතුර ටිකක් ඉහළ බලන්නකෝ. අන්න ඒ ටික තමයි මල හොදන්න නැතුව නිකන් පැන් ඉහළ අරගෙන ගියාම වෙන්නේ. එතකොට එහෙම මලක් භාගතුන් හසට පූජ කරන්න සුදුසුද කියන එක අපි පිංගුතුන් තීරණය කරලා බලන්න. ඒ නිසා ප්‍රඥාවන්තයා ඔහු මල් ටික හොඳට දෝවණය කරනවා. දෝවණය කරලා ඉන් අනතුරුව ඔහු ඒ මල් පෙත්තෙන් පෙත්ත දිග හරිනවා. මලේ පෙති දිග හැරීමත් සාමාන්‍ය කෙනෙකුට නම් තප්පර 20ක් 30ක් වගේ යනකොට කරන්න පුළුවන්. මොකද පෙත්තක් ගත්ත පහලට නැමුවා, ඊළඟ පෙත්ත ගත්ත පහලට නැමුවා, ඊළඟ පෙති ටික ඔක්කොම පහලට නමලා ඒ පෙති ටික මැදින් අල්ලලා ඔක්කොම පහලට පොඩ්ඩක් කළා ඇදගෙන ඉඳලා අතාරිනවා. එතකොට දිග හැරලා වගේ තියෙනවා. එහෙම මලක් අරගෙන ගිහිල්ලා පූජ කරාම ටිකක් වෙලා යනකොට අර දිග හැරපු පෙති ටික ඉබේට ඇකිලෙනවා යම් ප්‍රමාණයක්. ඒක හොඳ සැකසීමක් නෙවෙයි. ඒ නිසාර ධර්මයේ දන්න ප්‍රඥාවන්ත කෙනා මොකද කරන්නේ? ඔහු මල් පෙත්තක් දිග හරිනකොට සිහියෙන් මල් පෙත්ත දිග හරිනවා. ඒ ඔක්කොම පින්වතුනි එක වෙලාවක භවනාවක්, අනිත් එක බුද්ධානුසතියක්, සිහියක්. ඒ වගේම තමයි ගොඩාක් කෙලෙස් පින්වතුනි දුරු වෙනවා. ඇයි? ඉවසීම තියෙන්න ඕන. ඊළඟට දැන් අර මල් දෝවණය කරනකොට ඒ මල් ඇතුලේ සත්තු ඉන්නවා. ඒ සත්තු ඉවත් කරන්න විශේෂ කරුණා මෛත්‍රියක් ඕන. ඊළඟට ඒ වගේ මල් දෝවණය කරනකොට තනකොළ තියෙන තැනක් තමයි තෝරගන්නේ දෝවණය කරන්න. අන්න ඒ වගේ හිතනවා, විමසනවා. ඊළඟට පින්වතුනි ඔහු ඒ මල් පෙත්තක් අරගෙන ඒ මල් පෙත්ත දිගහැරලා කිහිප වතාවක් අල්ලින් පහළට පිරිමදිනවා. සාමාන්‍ය මල් පෙත්තක් අරගෙන කිහිප වතාවක් පහළට පිරිමැද්දම එතකොට තමයි ඒ මල් පෙත්ත නිවැරදිව දිගහැරෙන්නේ. ලස්සනට දිගහැරෙන්නේ. එහෙම පෙත්තෙන් පෙත්ත පෙත්තෙන් පෙත්ත දිගහැර හැර දිගහැර හැර අල්ලෙන් පිරිමැද පිරිමැද බොහෝ වෙලාවක් මලේ පෙති දිග හරිනවා. ඒකට විනාඩි දෙකක් තුනක් හතරක් යන වෙලාවලුත් තියෙනවා. නුපුරුදු කෙනෙකුට විනාඩි 5ක් විතර යන්නත් පුළුවන්. ඊළඟට ඒ මල අරගෙන නටුවෙන් කඩලා බේසමක ක්‍රමානුකූලව තැම්පත් කරගන්නවා. ওই විදියට මල් ටික ඔක්කොම පෙති දිග හැරලා එහෙම පෙති දිග හරිනකොටත් සමහර ලාවට තමන්ගේ අතින් පෙති කැඩෙන්න පුළුවන්, ඉරෙන්න පුළුවන්. ඒ මල් පූජ කරන්නේ නැහැ බුදුරජාන් වහන්සේට. මොකද උසස් අග්‍ර දෙයක් පූජ කරන්නේ තැලිච්ච කැඩිච්ච මලක් පූජ කරනකොට අපේ පිංගුතුම් බලන්න තමන්ටනේ සිතුවිලි මොනවද කියලා. අභිධර්මයේ දන්න කෙනෙකුට නම් මේක හොඳට විමස ගන්න පුළුවන්, ඒ වෙලාවටනේ සිතුවිලි මොනවද කියලා. ඉතින් මේ කෙනා මොකද කරන්නේ? එහෙම කැඩිච්ච තැලිච්ච මලක් හම්බුනොත්, පෙති ගැලවිච්ච මලක් හම්බුනොත් ඒක ඉවත් කරනවා. ඒක වෙනම තියාගන්නවා. ඒකිනුත් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟට දැන් ওই විදිහට මල් ටික සකස් කරගෙන යනවා. දැන් උන මහසෑයට ඇතුල් වෙන. කොහොමද ඇතුල් වෙන්නේ? ඔහු පාවහන් දාගෙන යන්නේ. නමුත් අර ධර්මයේ නොදන්න අය සමහර ලාවට සෑයේ ළඟටම යනකන් යනවා පාවහන් දාගෙන. සමහර ලාට සෑයේ ඇතුලේ මම දැකලා තියෙනවා මේස් දාගෙන ඇවිදිනවා. ඒවා අකුසල් වැඩෙන දේවල්. වහින වෙලාවක කුඩ දාගෙන ඇවිදිනවා. ඒවා අකුසල් වැඩෙන දේවල්. ඒක අර සද්ධාවෙන් දහමට බැසගත්තු කෙනා ඒක දන්නවා. ඒ නිසා එහෙම කරන්නේ. ඔහු මහසෑයට ඇතුල් වෙන විදියත් විනාස. කොහොමද ඇතුල් වෙන්නේ? මහසෑය මළුව ළඟට ගිහිල්ලා පඩිපෙළ ළඟදිම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්නවා. "අවසරයි ස්වාමීනි, ඔබ වහන්සේ වැඩ ඉන තැනට මට ඇතුල් වෙන්න අවසර දෙනසේක්වා" කියලා. එහෙම අවසර අරගෙන තමයි සෑ මළුවට ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා ඊළඟට යනවා වඳින තැන තෝරගන්න. කොහොමද තෝරගන්නේ? ඒකත් වෙනස් විදිහට හිතන්නේ. ඒ කියන්නේ දැන් රුවන්වැලි මහා සෑය වගේ ගත්තොතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ බටහිර දිශාවට මුහුණලාගෙන. පිරිනිවන් මංචකේ වැඩ හිටියා වගේ භාග්‍යතුන් වහන්සේ සිංහසෙයියාවෙන් බටහිර දිශාවට මුහුණලා තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට අපි බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා ඉදිරිපසෙන් භාග්‍යතුන් වහන්සේට යම පූජා කරනා වගේ රුවන්වැලි මහා සෑයේ ඉදිරිපස තමයි බටහිර දිශාවට හැරලා තියෙන වාහල් කඩ. එනං මොහු දන්නවා එතන තමයි භාග්‍යතුන් වහන්සේට, ඒ දිශාව තමයි භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරන්න සුදුසුම තැන. ආන් ඒ ස්ථානට ගිහිල්ලා මල්ලාසනයක් තෝරගන්නවා. හැබැයි දැන් අර ධර්මයේ දන්නේ නැති අය මොකද කරන්නේ? මල්ලාසනයක් තියෙනවා නම් ওই තියෙන කොනකින් ඉඩ තියෙන තැනකින් මල් ටික තියලා එනවා. හැබැයි මොහු එහෙම නැහැ. මොහු මොකද කරන්නේ? ඉස්සර වෙලාම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ගන්නවා. අවසරයි ස්වාමීනි, ඔබ වහන්සේට අද අපි පූජාවක් පූජා කරන්න කැමති. මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ නිවන පිරිස මේ පූජාව කරන්න මට ඔබ වහන්සේ අවසර දෙනසේක්වා කියලා අවසරයක් ගන්නවා. එහෙම අවසරයක් අරගෙන ඊළඟට පින්වතුනි, මල් ටික දැන් ආසනේ කලින් පිරිස් තැම්පත් කරපු මල් තියෙනවනම්, පූජා ද්‍රව්‍යයන් තියෙනවනම් ඒ ටික ඉවත් කරන්න වෙනම අවසරයක් ගන්නවා. මොකද බුදුහාමුදුරන්ට අයිති දෙයක්නේ දැන් අපි ගන්නෙ. එතකොට ඒක ඉවත් කරන්න වෙනම අවසරයක් ගන්නවා. ඒ වෙලාවේ පින්වතුනි, එහෙම අවසරයක් අරගෙන අර මල් ආසනේ තියෙන සියලුම දේ ටික ඉවත් කරලා ඊළඟට ඒ මල් ආසනේ දෝවණය කරලා හොඳින් පිරිසුදු කරනවා. එහෙම පිරිසුදු කරලා ඉන් අනතුරුව තමයි මල් ටික සකස් කරන්නේ. කොහොමද සකස් කරන්නේ? බුදුරජාණන් වහන්සේට මල් වලින් පූජා කරන්නේ කරුණු තුනයි. එකක් වර්ණය, අනිත් එක සැපය, අනිත් එක සුවඳ. මට මේ ඔක්කොම විස්තර කරන්න වෙලාව මදි මේ වෙලාවේ. මම මේ වෙලාව වර්ණය කියන කාරණාව විතරක් ගන්නම්. දැන් වර්ණයේ බුදුරජාන් වහන්සේට මල් වලින් පූජා කරනවා නම්, දැන් අපි පහන් වලින් ආලෝකයේ පූජා කරනවා වගේ, සුවඳ වලින් සුවඳ පූජා කරනවා වගේ, මල් වලින් පූජා කරන ওই කාරණා තුන. දැන් වර්ණයේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට අලංකාරමත් රටාවල් හද හද භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එතකොට විවිධ රටාවල් තියෙන මල් අරගෙන, විවිධ වර්ණවත් මල් අරගෙන විවිධ රටා හදනවා. ධර්ම චක්‍ර හදනවා, චෛත්‍ය හදනවා, බෝකොළ හදන විවිධ රටාවල් හද හද භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එතකොට ඒ රටාවේ ලස්සන පේන්න ඕන බුදුහාමුදුරුවන්ට. දැන් ධර්මයේ නොදන්න සමහර අය මම දැකලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට ලස්සන රෝස මල් වලින් මල් කලඹවල් හදලා පූජා කරනවා. දැන් සමහර ලාවට මල් කලඹවල් හදනකොට එක පැත්තක නටු ටික තියෙන, අනිත් පැත්තේ මල් ටික තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දිශාවට නටු ටික හරවලා මල් ටික තමන්ගේ දිශාවට හරව ගන්නවා. ඒතර බලන්න බුදුහාමුදුරගේ පැත්තේ ඉඳලා බලනකොට උන්වහන්සේට මොකද තමන් පූජා කරපු පූජාවේ පේන්නේ කියලා? නටු ටික පේන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේට පූජාවක් කරලා නැහැ අපි. එනිසා ධර්මයේ දන්න කෙනා දන්නමයි ප්‍රඥාවන්තයා. භාග්‍යවතුන් වහන්සේට අපි පූජාව කරන්නේ ඒ නිසා මෙන්න මේ වගේ රටාවල් හදලා පූජා කරනවා කියලා පූජා කරනවා. ඊළඟට පින්වත්නි, ඒ රටාවල් හදනකොට මල් වලින් වෙනම රටා හදනවා, පෙති වලින් වෙනම රටා හදනවා. මං අර කලින් කියවනේ පෙති ගැලවිච්ච ඉරින මල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒ මල් පෙති ඔක්කොම ගලවලා රේණු ටික වෙනම, කුඩා පෙති ටික වෙනම, මහ පෙති ටික වෙනම වෙනම තියාගෙන ඊළඟට රේණු වලින් වෙනම රටා හදලා රේණු පූජා කරනවා. රේණු පූජාව වෙනම පූජාවක්. ඒකට වෙනම ආනිසංස ලැබෙනවා. මල් පෙති වලින් භාග්‍යතුන් වහන්සේට වෙනම රටාවක් හදලා පූජා කරනවා. ඊළඟට මල් වලින් වෙනම රටාවක් හදනවා. ඒ විදිහට ලස්සන ලස්සන රටාවල් හදලා පින්වතුනි පූජා කරනවා එක මාසෙනි. මොකද තමන් හදන රටාවේ රේණු වලින් එක කොටසක් ගන්න පුළුවන්, පෙති වලින් තව කොටසක් ගන්න පුළුවන්, මල් වලින් තව කොටසක් ගන්න පුළුවන්. ආන් එහෙම සකස් කළ පූජා කරනවා. අන්න එහෙමයි භාග්‍යතුන් වහන්සේට සද්ධාවෙන් දහමට බැසගෙන ධර්මයේ වඩලා ප්‍රඥාව දියුණු කරගත්තු ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේට මල් පූජාව කරන්නේ. ඊළඟට ඒ සෑයේ තුන් වතාවක් වටේට පැදකුණු කරලා, ඊළඟට ඒ කියන්නේ වටේට පැදකුණු කරනවා කියන්නේ ඒ මල් පූජා කරන තැන පළවෙනියට වඳිනවා, ඊළඟට වටේට රවුමක් යනවා, ඊළඟ හම්බෙන වාහල් කඩ යනකොටත් දකුණු අත මහසෑයට බර කරලා තමයි යන්නේ. හරියට ඔරලෝසු කටුවක් යනවා වගේ. එහෙම වැඳගෙන ගිහිල්ලා ඊළඟ හම්බෙන වාහල් කඩ ළඟින් ආයෙත් වඳිනවා. මම භාග්‍යතුන් වහන්සේගේ හිස දිශාවෙන් මේ වඳින්නේ. ඊළඟ වාහල් කඩ ළඟට යනවා, එතනදී වඳිනවා. මම භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් මේ වඳින්නේ. ඊළඟ වාහල් කඩ ළඟට යනවා, එතනදී හිතනවා මම මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් දිශාව ඉඳාගෙන වඳින්නේ. එහෙම සංඥා පිහිටුවගෙන වන්දනා කරනවා. වඳිනකොට උනත් එක්කෝ පසඟ පිහිටුවල වඳිනවා, එහෙම නැත්නම් දණ්ඩ නමස්කාර ක්‍රමයට මුළු ශරීරයම බිම දිගා කරලා වඳිනවා. හැබැයි ධර්මයේ නොදන්න අර තම තමන්ගේ ප්‍රඥාවල් වලින් හිතන අයට නම් ඌව වැටෙන්නේ. එයාලට හිතෙන්නේ දිග ඇරිලා දණ්ඩ නමස්කාර කරලා කරන වන්දනාව ඔවුන් හිතන්නේ දෘෂ්ටියක් කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියෙන් හැටියට සමසලකන්නේ. මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨියවත් ඒ තමන්ගේ ප්‍රඥාවෙන් තේරුම් කරගන්න ශක්තියක් නැහැ ඔවුන්ට. ඒ නිසා එම දකින්න එකක්වත් අනුමෝදන් වෙන්න බෑ මේ පිරිසට. ඊළඟට පින්වතුනි, එහෙම වටේට පැදකුණු කරලා වැඳලා කෙටි වෙලාවක් ගත ටික කියලා භාග්‍යතුන් හසර වඳිනවා. දිග වෙලා ගත කියන්නේ වැඩිපුර කාලය ගන්නේ සකස් කරන එකටයි පූජා කරන එකටයි, ගත කියන්නේ වැඩි වෙලා ගන්නෙ නෑ. මොකද බුදුරජාන් වහන්සේ කියන නිහඬකමට ගරු කරන කෙනෙක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට පින්වතුනි කරදරයක් වෙන විදියට කටයුතු කරන්නේ නෑ. ආන් ඒ කාරණා පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. දැන් මේ සියල්ලම අපේ ධර්මී නිවැරදිව සංග්‍රහ කරලා තියෙනවා. අන්න ඒ තුලින් තමයි ඔහු ඒ කාරණාවල් දැනගෙන ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට එහෙම වැඳලා ඉන්න අනතුරුව ඒ ස්ථාන පිරිසුදු කරනවා නම් ඒව කරලා ඔක්කොම ඉවර වෙලා මහසෑයෙන් එළියට එනවා. එළියට එනකොට එළියට එන්නේ කොහොමද? මහසෑයට පිටුපාන්න නැතුව පසුපසින් පසුපසට. මේවා පින්වතුනි මෙහෙම කෙටියෙන් කිව්වට මේ හැම කාරණාවකටම හේතුවක් තියෙනවා. ආන් ඒ කාරණාවල් තුලින් තමයි ඒ කාරණාවල් පින්වතුනි වටහා ගන්නේ. ඒක වටහා ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, ශාසනයට ශ්‍රද්ධාවෙන් බැසගත්තු ශ්‍රාවකයාට පමණයි. එහෙම ශ්‍රාවකයාට ධර්මයේ වඩනකොට හොටේ ප්‍රඥාව පහළ වෙනවා. අන්නේ ප්‍රඥාව තුලින් තමයි ඔහු මේ ශාසනය තුල හැසිරෙන්නේ. එනිසා මේ බාල බව, පඬිත බව හඳුනා ගැනීමත් විශේෂ කාරණාවක්. ධර්මයේ දන්නේ නැත්නම්, ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඔහු බාලයෙක්. ධර්මයේ දන්නව නම්, දන්න ධර්මයේ හැසිරෙනව නම් ආන් ඔහු පඬිතේ ප්‍රඥාවන්තයෙක් හැටියට සලකන්න පුළුවන්. එමනම් අද දවසේ හිරු සදහම් උදෑසන මේ ධර්මානුශාසනාව තුළින් අපේ පින්වතුන්ට මම දේශනා කරන්න බලාපොරොත්තු වුණේ ආන්න ඒ කාරණාව. ඉතින් මේ කාරණාව අපේ පින්වතුන් නිවැරදිව අවබෝධ කරගෙන ධර්මයට, මේ ශාසනයට සද්ධාවෙන් බැසගෙන, ඒ සද්ධාව තුළින් ධර්ම අවබෝධයෙන් ප්‍රඥාව දියුණු කරගෙන මේ ශාසන ප්‍රතිපදාව පුරන්න අපේ පින්වතුන්ට ඒ කාන්තේම මේ ධර්ම මාර්ගය තුළ පිළිසරණක් ලබන්නට පුළුවන්. එසේ පිහිටක් පිළිසරණක් ලබන්ඩ මේ උතුම් සද්ධර්ම දේශනාව අපේ පින්වතුන්ට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. දෙයමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වල රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් පින්වත් හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවෙන් ලඟා කරගත්තු සියලුම පින් මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම මාගේ පියාණන්ට අනුමෝදන් වේවා. පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකීගාමී ජීවිතයට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ උගන්වන මාගේ ගුරු දේවයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ සියලු කුසලානිසංස ධර්මයෝ එක හා සමාන හැම දිනාටම අනුමෝදන් වේවා. ඒ වගේම හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ප්‍රධාන ඒ සීලු දිනාටත් මේ සීලු කුසල් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සීලු පින උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ.